www.lbc.co.nz.
प्रकटदीप जन्मभूमि अंकदीप विजयभूमि में अपे उदार मातृभूमि
जन्मभूमि एक्सत श्रीलंका संगमेन
ආයුබෝවන් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සතියේ සෑම බදාදාවකම රාත්‍රී 8:15 ට ප්ලැනට් FM 104.6 ගුවන් තරංගයේ ඔස්සේ ඔබ වෙත ගෙනෙන ජන්මභූමි සතියේ සාර සංග්‍රහයයි මේ
ආදි සිංහරේ
අද ක්‍රිස්තු වර්ෂ 2020 ජූලි මාස 8 බදාදා ශ්‍රී බුද්ධ වර්ෂයෙන් නම් 2563 වන්නේ ඇසළ මාසයේ අවජලවක තිතියලත් බුද දින බුද්ධ වර්ෂයෙන් අද දිනේ ජලවක කියා සඳහන් කළාම ඔබට කුකුසක් ඇති වුණේ නැද්ද 8 ජලවක වුණේ කොහොමද කියලා බුද්ධ වර්ෂයේ ආරම්භෙන්නේ වෙසක් මාසයෙන් එහි පළමුණ දිනේ වූයේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ පුරපසළොස්වක් පොහෝ දිනයයි. එය වෙසක් මාසයේ පළවෙනි දාටම යෙදෙන්නේ නැහැ. වෙසක් පුරපසළොස්වක දවස බොහෝ විට යෙදෙන්නේ මාසයේ මැදට. එදින සිටයි බුද්ධ වර්ෂයේ ගණන් ගනු ලබන්නේ. ඒ අනුව ඔබට පෙනෙනවා ඇති වෙසක් මාසෙන් භාගයක්, ඒ කියන්නේ වෙසක් මාසයේ අද ව්‍යවහාරයෙන් නම් මැයි මාසයේ පළවෙනි දා සිට පසළොස්වක දක්වා වන කාලය පසුගිය බුද්ධ වර්ෂයටත් ඉන් පසු කාලය නව බුද්ධ වර්ෂයටත් අයත් වෙන බව. ඒ කියන්නේ බුද්ධ වර්ෂය විසින් වෙසක් මාසයේ දෙකට කඩනවා. ඒ අපූර්ව පිහිටීමක් නොවේද? බුද්ධ වර්ෂය ගණනය කරනු ලබන්නේ චන්ද්‍ර මාස ක්‍රමයට අනුව. චන්ද්‍ර මාසයකට තිබෙන්නේ දින 30යි. හරියටම කියනවා නම් දින 29 හමාරයි. මේ නිසා චන්ද්‍ර වර්ෂයට මාස 12ක් තිබුණත් සමහර අවුරුද්දවලදී පසළොස්වක පෝය 13ක් යෙදෙනවා. ඒ වැඩිපුර එකතු වන පෝය අදි වෙසක්, අදි පොසොන් ආදි වශයෙන් අදි පොහොයක් ලෙස සලකනු ලබනවා. නිදසුනක් ගතහොත් මේ අවුරුද්දේ පුරපසළොස්වක් පොහෝ දින 13ක් තිබෙනවා. ඒ නිසා ඔක්තෝබර් 1 අදි වප් පොහොයක් ලෙසත්, ඔක්තෝබර් 30 නියම වප් පොහොය ලෙසත් නම් කර තිබෙනවා.
Are the months of the year. There are 12 months in a year. These are the months. We'll sing it more than once, and we'll sing it loud enough for all to hear. Say January, February, March, April, May, June, July, August, September, October, November, December. These are the months of the year. There are 12 months in a year. These are the months. We'll sing it more than once, and we'll sing it loud enough for all to hear. These are the months of the year. There are 12 months in a year. These are the months. We'll sing it more than once, and we'll sing it loud enough for all to hear.
චන්ද්‍රයාගේ කලාවන් අනුව දවස් 15ක් තිස්සේ ටිකෙන් ටික පූර්ණේ වීමත් 15ක දිනෙන් පසු ක්ෂය වීමත් සිදුවන බව ඔබ දන්නවා. චන්ද්‍රයාගේ කලාව අනුව දිනයේ යෙදෙන මේ ක්‍රමයේදී සෑම මාසයක්ම පුර සහ අවපක්ෂ ලෙස දෙකොටසකට බෙදෙනවා. එක් එක් දිනය තිතිය ලෙස හැඳින්වෙනවා. මේ තිති හෙවත් දවස් හැඳින්වෙන්නේ මෙන්න මෙහෙමයි. පුරපක්ෂය ආරම්භ වන මාසයේ පළමු දිනය පෑලවිය. දෙවැනි දිනය දියවක. තුන්වැනි දිනය තියවක. සිව්වැන්න ජලවක. පස්වැනි දිනේ සිටත් ඔය ආකාරයට විසේනිය සැටවක, සතවක, අටවක, නවවක, දසවක, එකොළොස්වක, දොළොස්වක, තෙලස්වක, තුදුස්වක සහ පසළොස්වක යන ආකාරයට ගණන් බැලෙනවා. ඔය විදිහට දවස් 15ක් ගත වුණාට පසුව අවපක්ෂය පටන් ගන්නවා. අවපක්ෂයේ පළමු දිනය අවපෑලවිය, දෙවැනි දිනය අවදියවක ආදි වශයෙන් ගණන් ගැනෙනවා. අවසාන දිනය අවපසළොස්වක කියන්නේ නැහැ, අමාවක කියලායි හඳුන්වන්නේ. දැන් ඔබට පැහැදිලි ඇති, අද දවස ඇසළ මස අවජලවක නම් තිතියලත් බුද දින කියා මම මුලදිම හැඳින්වුවේ ඇයි කියා.
ඇසළ මාසයේදීත් බෞද්ධ ජනතාවට ඉතා වැදගත් වන ආගමික සංසිද්ධීන් ගණනාවක් සිහිපත් කෙරෙනවා. එනම් සිදුහත් කුමරු මව කුස පිළිසිඳ ගැනීම, සිදුහත් කුමරු බුද්ධත්වයේ පතා ගිහිගෙයින් නික්මීම, බරණැස ඉසිපතන මිගදායේදී පස්වග මහණුන් උදෙසා බුදුරදුන්ගේ මංගල ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම, කොණ්ණඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පත්වීම හා පැවිදි උපසම්පදාව ලැබීම, ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහල භික්ෂූන් 56 දෙනෙකු උපසම්පදාව ලැබීම, පාත්‍රා ධාතුව ශ්‍රී ලංකාවට වැඩවීම, ශ්‍රී ලංකාවට දළදා වැඩවීම සහ දළදා පෙරහැරේ ආරම්භය, කීර්ති ශ්‍රී රාජසිංහ රජු සියම් රටින් උපාලි තෙරුන් ප්‍රධාන සංඝයා වහන්සේ වඩම්මවා බුද්ධ වර්ෂ 2296 දී ලක්දිව උපසම්පදාව නැවත ඇති කිරීම, භික්ෂුන් වහන්සේ විසින් පෙරවස් ආරම්භ කිරීම ඉන් කිහිපයක්. ලංකාවේ සිව්දිග පුදබිම් උත්සවශ්‍රීගෙන් බබලන්නේ ඇසළ සමයටයි. ඒ මහනුවර බෙල්ලන්විල මෙන්ම කතරගම පුදබිමෙහි වාර්ෂික පින්කම් මාලාව හා අවසන් මහ පෙරහැරට මුළු ලංකාවේම බෞද්ධයන් සැදැහැසිතින් සහභාගී වන නිසයි.
මෙවන් පසුබිමක් යටතේ ඉතා නියුණු ශාන්ත පරිසරයක් රටේ පැවතිය යුතු වුණත් මේ දිනවල ශ්‍රී ලංකාව බොහොම කලබලකාරී වටපිටාවක් සහිත දේශයක් බවට පත් වී තිබෙනවා. ලබන අගෝස්තු මාසයේ 5 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණය ඊට හේතුවයි. ඒ වටපිටාවේ වැඩිපුර කතා වෙන එක්තරා මාතෘකාවක් තමයි මේ පාර මොලේ පාවිච්චි කරලා ඡන්දෙ දෙන්න කියන එක. කවුද මෙහෙම කියන්නේ? කවුරුත් කියනවා. දේශපාලනඥයෝ ජනතාවට කියනවා මොලේ පාවිච්චි කරලා ඡන්දෙ දෙන්න කියලා. ජනතා ක්‍රියාකාරීන් ජනතාවට කියනවා රැවටෙන්න එපා, මොලේ පාවිච්චි කරලා ඔබේ වටිනා ඡන්දය දෙන්න කියලා. මේ මොලේ කියන්නේ බුද්ධියට. තවත් විදිහකට කිව්වොත් කරුණු කිරලා මැනලා හොඳින් හිතලා බලලා කාටද ඡන්දය දිය යුත්තේ කියලා තීරණය කිරීමේ හැකියාවටයි ඔය කවුරුත් මොලේ කියන්නේ. ඒ හින්දා කවුරුත් කතා වෙන මේ මාතෘකාව ගැන නැත්නම් බුද්ධිය ගැන ටිකක් හොයා බලන්න අපි කල්පනා කළා. කතාවක් තිබෙනවා, විසඳ ගන්න තිබෙන ප්‍රශ්නයක් වෙලාවට විසඳුවේ නැත්නම් ඒක ගැටලුවක් වෙනවා, ගැටලුව විසඳුවේ නැත්නම් ඒක අර්බුදයක් වෙනවා කියලා. ඇත්ත තමයි. නියපොත්තෙන් කඩන්න තිබෙන දේ පොරවෙන් කපන්න වෙන තත්වයට එනතුරු විසඳන්නේ නැතුව හිටියොත් ඒක තමයි වෙන්නේ. ප්‍රශ්න විසඳන්න, ගැටලු විසඳන්න, අර්බුද විසඳන්න බුද්ධිය උමනා වෙනවා. ඇත්තටම බුද්ධිය කියන්නේ මොකක්ද? ශබ්දකෝෂේ තියෙනවා දැනුම සහ කුසලතා අත්පත් කර ගැනීමට සහ පාවිච්චි කිරීමට ඇති හැකියාව කියලා. තව ටිකක් සංකීර්ණ නිර්වචනවල කියවෙනවා තර්කණය, විචක්ෂණය, අවබෝධය, සංජානනය, නිර්වාණශීලීත්වය, ඉගෙනීම සහ ප්‍රශ්න විසඳීමට ඇති ශක්තිය කියලා. මේ වචන සියල්ලම එකතු කළාම ඔබට අදහසක් ලැබෙන්නේ නැති බුද්ධිය කියන්නේ මොකක්ද කියලා. මේ විෂය ගැන ලියවී තිබෙන පොත්පත් ප්‍රමාණය නම් හරි විශාලයි. හැබැයි දැනුම කියන්නේ වෙනත් දෙයක්. දැනුම යන විෂය ගැනත් බොහෝම පොත්පත් ලිපි ලේඛන ලියවී තිබෙනවා. ශබ්දකෝෂ බොහෝමයක් දැනුම විග්‍රහ කරන්නේ කිසියම් විෂයක් පිළිබඳව න්‍යායික සහ ප්‍රායෝගික හැදෑරීමක් සහ අත්දැකීම් තුලින් අත්පත් කරගන්නා කරුණු තොරතුරු සහ කුසලතා හැටියටයි. දැනුම බුද්ධියට අත්‍යවශ්‍ය දෙයක්. නමුත් දැනුම තාර්කිකව භාවිතා කිරීම තමයි බුද්ධිය වන්නේ කියන කරුණ කලින් කී නිර්වචන වලින් ඔබට හැඟවෙන්න ඇති. හැබැයි බුද්ධිය කුමක්ද යන්න පිළිබඳ වාද විවාද තවමත් අවසන් නැහැ. ලංකාවේ ගම්වල පමණක් නොවේ නගර බදවත් ජීවත් වෙන අපි දැනුම ලබා ගන්න සරස්වති දේවියගේ, බුද්ධිය ලබා ගන්න ගණ දෙවියන්ගේ පීඨපතනා නේද? හින්දු දේවතාවන්ට හිස් 4ක් අත් 12ක් මූණු 6ක් ආදී වශයෙන් ආරෝපණය කර ඇත්තේ ඔවුන්ට අසාමාන්‍ය හැකියාවන් තිබෙන බව නිරූපණය කිරීමටයි. රාවණ රජුට හිස් 10ක් තිබුණ බවට චිත්‍රණය කරන්නේ ඔහුට දස දෙනෙකුගේ බුද්ධියක් තිබුණ බව පෙන්වීමටයි. එබඳු මහා බුද්ධියක් නිරූපණය කරන්න වෙන පහසු ක්‍රමයක් නැහැනි.
ලංකාවේ පහේ ශිෂ්‍යත්වය භාෂාව සහ ගණිතය මුල් කරගෙන පැවැත්වෙන බව ඔබ දන්නවා. ඇයි මේ විෂයන් දෙක? භාෂාවෙන් ප්‍රකාශන ශක්තිය මැනී හැකි. ගණිතයේ අවශ්‍යතාවය ගැන කියන වියතුන් අර්ථ දක්වන්නේ නිවැරදිව ගැටළු විසඳීමේ කුසලතා ගණිතයෙන් ලබා දෙන බවයි. ගණිතයේ විශ්ලේෂණාත්මකව සහ තාර්කිකව සිතීමට උදව් කරයි. විශ්ලේෂණාත්මක චින්තනය යනු අවට ලෝකය පිළිබඳව සහේතුකව විග්‍රහ කිරීමට උදව් වන සාධකයයි. ඒ නිසා විශ්ලේෂණාත්මක හා සහේතුක චින්තනය ගැටළු විසඳීමට අත්‍යවශ්‍යය. ඒ හැඳින්වීම වෙනුත් කියවෙන්නේ හේතු සාධක සහිතව තාර්කිකව නිගමනවලට එළඹීමේ හැකියාව බුද්ධිය බවයි. බුද්ධිය ඕනෑම කෙනෙකුට තියෙනවද? ඔව් තියෙනවා. ඉන්ටෙලිජන්ස් කෝෂන්ට් හෙවත් බුද්ධිඵලයක් අඩුවැඩි වශයෙන් ඕනෑම පුද්ගලයෙකුට තිබෙන නිසා බුද්ධිය කාටත් තියෙනවා. පිළිගත් සම්මතයන් අනුව කෙනෙකුට 70 සිට 130 දක්වා වන බුද්ධිඵලයක් ඇත්නම් ඒ තැනැත්තා සාමාන්‍ය බුද්ධිමට්ටමේ සිට සුපුරි බුද්ධිමට්ටම දක්වා බුද්ධියක් ඇත්තෙකු ලෙස වර්ග කෙරෙනවා. 70 පහළ නම් ඉතා අඩු බුද්ධිමට්ටමක් ඇත්තෙකු ලෙසත්, 130 වඩා ඇත්නම් අතිවිශේෂ සුපිරි බුද්ධිමතෙකු ලෙසත් පිළිගැනෙනවා. 20 සීවසේ මහා ප්‍රඥයා වූ ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ලෝක ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස් 160 බුද්ධිඵලයක් තිබුණු අය. දැන් ඊටත් වඩා බුද්ධිමත් දරුවන් ගැන පවා වාර්තා වෙනවා. අයින්ස්ටයින් කිව්වා බුද්ධියේ සැබෑ සලකුණ නම් දැනුම නොවෙයි, ඉමැජිනේෂන් සංකල්පනාවන් කියලා. දැනට අවුරුදු 2400කට පමණ පෙර ග්‍රීසියේ ජීවත් වූ සොක්‍රටිස් මහා පණිවරයා ගැන ඔබ අහලා ඇති. සොක්‍රටිස් කිව්වා මම නම් දන්නවා මම බුද්ධිමතෙක් බව. ඒ මොකද මම මෙලෝ දෙයක් දන්නේ නැහැ කියලා. මොකක්ද මේ කියන්නේ? දැනුමෙන් පිරෙන්න පිරෙන්න බුද්ධිමතෙකුට වැටහෙනවා තමන් ඇත්තටම මොනවද දන්නේ කියලා. කොයිතරම් ටිකද දන්නේ කියලා. පිරුණු කලේ දියණු සැලේ කියන්නේ ඒකයි. දැනුමෙන් බුද්ධියෙන් පරිපූර්ණ වෙන්න වෙන්න ඒ තැනැත්තා නියතමානි වෙනවා. Oh, ඔබ මේ සවන් දෙමින් සිටින්නේ එක්සත් ශ්‍රී ලංකා සංගමේ අනුග්‍රහයෙන් සතියේ සෑම වදාදාවකම පස්වරු 8:15ට ඕක්ලන් නුවර සිට ගුවනට මුසුකෙරෙන ජන්ම භූමි සතියේ සාර සංග්‍රහයටයි. FM 104.6 ඔස්සේ විකාශනය කෙරෙන මෙම වැඩසටහන පුරා මාසයක් මුළුල්ලේ අන්තර්ජාලයේ රඳවා තැබෙන නිසා www.planetaudio.org.lairak ජන්මභූමි යන වෙබ්අඩවිය ඔස්සේ ඊට සවන් දීමට හෝ ඩවුන්ලෝඩ් කර ගැනීමටද පුළුවන්.
අපි තවම ජීවත් වන්නේ COVID-19 අනතුරු මැද්දේ බව ඔබ දන්නවා. එහෙම වුණත් ශ්‍රී ලංකාවේ COVID-19 මරණ සංඛ්‍යාව 11කට සීමා කරගත හැකිවීම විශාල ජයග්‍රහණයක්. ඊට දායක වූ සියලුම දෙනාට ජාතියේ කෘතඥතාවයේ අවශ්‍යයෙන්ම හිමි විය යුතුයි. ඒ සත්කාරයට නවසීලන්තයේ ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය ලබා දීමක් ගැන ඉතා ප්‍රශංසාත්මක සටහනක් තැබී හැකිව තිබෙනවා. පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංගමය නවසීලන්ත ශාඛාව මගින් කොවිඩ් මර්ධනයේදී වෛද්‍ය පරීක්ෂණ සඳහා යොදාගත හැකි රොබෝ යන්ත්‍රයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සහාය ඇතිව නිපදවා මහනුවර ජාතික රෝහලට පරිත්‍යාග කරනු ලැබුවා. මේ ඒ අවස්ථාව ගැන ශ්‍රී ලංකාවේ රූපවාහිනී පුවතක කොටසක්.
කොවිඩ් ආසාදිත රෝගීන්ගේ හා ආසාදිත නොවන සියලුම රෝගීන්ගේ තත්ත හා ඔවුන්ට අවශ්‍ය ආහාර බෙහෙත් වර්ගාදී සියලුම කටයුතු සාර්ථකව කළ හැකි රෝබෝ යන්ත්‍රයක් ලබා දීම අද මහනුවර ජාතික රෝහලේදී සිදු කරුණා. මෙය පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව හා ආදිශිෂ්‍ය විද්‍යාර්ථීන්ගේ නවසීලන්ත එකමුතු විසින් නිෂ්පාදනය කර තිබෙනවා.
පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංගමේ නවසීලන්ත ශාඛාවට නැත්නම් Alumni Association of University of Peradeniya New Zealand Chapter වෙතට එක්සත් ශ්‍රී ලංකා සංගමේ ගෞරවය අපි පුද කරමු.
එක්සත් ශ්‍රී ලංකා සංගමේ වෙබ් අඩවිය ඔබේ ප්‍රයෝජනය සඳහා දැන් සක්‍රීයව පවතින බව අපි දැනුම් දෙන්නේ මහත් සතුටින්. www.uslaauckland.net.nz යන වෙබ් ලිපිණියෙන් ඔබට පුළුවන් අපේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. ඔබට මේ හරහා සංගමේ සමාජිකත්වය ලබා ගන්න පුළුවන්. ඔබේ හැකියාවන්, ඔබේ දරුවගේ හැකියාවන් ලොවට කියන්න. ඔබේ විශේෂ තොරතුරු ලොවට කියන්න. ඔබේ අදහස් වෙබ් අඩවියේ සටහන් කර අපට එවන්න. ඔබේ දරුවන්ගේ නිර්මාණ ඊමේල් මගින් සංගමේ ලේකම් රසිකා සුභසිංහ මහත්මිය වෙත යොමු කරන්න. අපි ඒවා ලෝකයට ගෙන යන්නම්. ඇගෙනිල ඊමේල් ලිපිනය secretaryusla17@gmail.com.
ඉතා පැරණි පර්සියානු කියමනක් තිබෙනවා මෙහෙම. මෙහි වගන්ති හතරක් තිබෙනවා. යමෙක් නොදන්නේද, නොදන්නා බවද නොදන්නේද, ඔහු මෝඩෙකි, ඔහුගෙන් ඉවත් වන්න. යමෙක් නොදන්නේද, නමුත් නොදන්නා බව දන්නේද, ඔහු ශිෂ්‍යයෙකි, ඔහුට කියා දෙන්න. යමෙක් දන්නේද, නමුත් දන්නා බව නොදන්නේද, ඔහු නින්දේය, ඔහු අවදි කරන්න. යමෙක් දන්නේද, දන්නා බවද දන්නේද, ඔහු බුද්ධිමතකි, ඔහු අනුගමනය කරන්න. මේ පිරුල ඉදිරිපත් කර තිබෙන්නේ දැනුම සහ බුද්ධිය එකක් ලෙස සලකලයි. නමුත් ඒ කියවෙන්නේ සම්පූර්ණ ඇත්ත. අපට හමුවෙන බොහොමයක් දෙනකොට අදාළ වන්නේ මුලින්ම කිව්ව වගන්තිය. ඒ කියන්නේ යමෙක් නොදන්නේද, නොදන්නා බවද නොදන්නේය, ඔහු මෝඩයකි, ඔහුගෙන් ඉවත්වන්න යන කරුණයි. මනස තාර්කික ඥානය දියුණු කරගත් කීප දෙනෙකු හැරුණාම කවුරුත් හිතන්නේ තමා නිවැරදි කියලායි, තමා විතර බුද්ධිමතෙක් නැහැ කියලායි. තමා නොදන්නා බව පිළිගන්න කැමති කී දෙනාද ඉන්නේ? අපි ළඟ දැනුම සහ බුද්ධිය නැත්නම් ඒ ලබා ගැනීමට උත්සාහ කිරීමයි කළ යුත්තේ.
වරක් මහා පඬි සොක්‍රටිස් කන්දීගෙන හිටියා තමන්ගේ ගෝලයන් අතර ඇති වුණු වාදයකට. ගෝලයන් කීප දෙනෙක් කිව්වා ප්‍රේමය ඉතාම සුන්දරයි. ප්‍රේමය නිතරම සුන්දරත්වය තව තවත් ලබා ගන්න ක්‍රියා කරනවා කියලා. එහෙම නේද පොදු පිළිගැනීම? මේ කහගෙන හිටපු සොක්‍රටිස් ගෝලයන්ගෙන් ඇව මෙහෙම, නුඹලා තමන්ට නැති දේවල්ද තිබෙන දේවල්ද ලබා ගන්න කැමති කියලා. ගෝලයෝ කිව්වා, පඬිතුමනි, අපි කැමති අපි ළඟ නැති දේ ලබා ගන්නනේ. තියෙන දේවල් තවත් මොනවටද? ඕක අහන්න දෙයක්ද කියලා. සොක්‍රටිස් පිළිතුරු දුන්නා, හොඳයි, නුඹලා කියන හැටියට ප්‍රේමය නිතරම සුන්දරත්වය ලබා ගන්න උත්සාහ කරනවා නම් ඒකේ තේරුම ප්‍රේමය ළඟ සුන්දරත්වය නැහැ කියන එක නොවේද කියලා. ගෝලයන්ට තේරුණා තම ගුරුවරයා කී දේ. ප්‍රේමය සුන්දරත්වය ඉල්ලා හඳා වැටෙන්නේ ප්‍රේමය නිසර්ගයෙන්ම සුන්දර නොවන නිසා, ප්‍රේමය ළඟ සුන්දරත්වය නොමැති නිසා. ඇත්ත නේද? ඒ තර්කයම පාවිච්චි කළොත් අපි දැනුම ලබා ගන්න උත්සාහ කරනවා කියන්නේ අපි ළඟ දැනුම නැහැ කියන එකයි. අපි බුද්ධිමත් වෙන්න උත්සාහ කරනවා කියන්නේ අපි ළඟ බුද්ධිය නැහැ කියන එකයි.
ප්‍රේමය ලොව හැම තැනම ඇති, හැම දෙනාටම හමු වෙලා ඇති. එනමුදු ප්‍රේමය නැයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති. ප්‍රේමය ලොව හැම තැනම ඇති, හැම දෙනාටම හමු වෙලා ඇති. එනමුදු ප්‍රේමය නැයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති. ප්‍රේමයේ දිය උල්පත නිසලයි, දිය පත විල මත උබුදන මුත් යස උල්පත හැමදාමත් නිසලයි. ප්‍රේමය හැමදාමත් නිසලයි. ප්‍රේමය ලොව හැම තැනම ඇති, හැම දෙනටම හමු වෙලා ඇති. එනමුදු ප්‍රේමය නැයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති. රඳවන ප්‍රේමයේ මුල් පස යට සැඟවේ. නම් පල මල් දනු උබුදන මුංගස මුල් රස කිසි කෙනෙකුට නොපෙනෙහි. ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙහි. ප්‍රේමය ලොව හැම තැනම ඇති, හැම දෙනටම හමු වෙලා ඇති. එනමුදු ප්‍රේමය නැයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති. ප්‍රේමය ලොව හැම තැනම ඇති, හැම දෙනටම හමු වෙලා ඇති. එනමුදු ප්‍රේමය නැයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති.
උගත්කමෙන් හා දැනුමෙන් යුතුවීම බුද්ධිමත් වීම නොවන බව අපි දන්නවා. දැනුම කියන්නේ කිසියම් කරුණක් හෝ අවස්ථාවක් පිළිබඳව අත්දැකීම් තුළින් ලබා ගන්නා වූ දැනුම සහ අහුරු බව, පරිචය. රටේ ජනතාවකගේ දැනුම් මට්ටම මනින ලබන්නේ පෙර සිට පැවතෙන සාක්ෂරතාව නම් වූ සංකල්පය අනුව. දැන් ඊට වඩා වෙනත් සංකීර්ණ මිනුම් දඬු යොදා ගැනෙනවා. දෙදස් විස්ස වර්ෂයේදී ලෝකයේ වැඩිම සාක්ෂරතාවෙන් යුතු රට ලෙස සැලකෙන්නේ කොරියානු ජනරජය. එය 100%ක්. සමහර විට අපට හිතන්නවත් බැරි ලැට්වියා, එස්ටෝනියා, ලිතුවේනියා, අසර්බයිජාන්, පෝලන්තය, කසකස්ථානය, තජිකිස්ථානය, ආර්මේනියාව, යුක්‍රේනය සහ ජෝර්ජියාව 99.8%කින් යුත් සාක්ෂරතාවයක් සහිත රටවල්. හිතන්න තමාරුද? අඩුම සාක්ෂරතාවයකින් යුතු නයිජර් දේශයට ඇත්තේ 19%ක්. ශ්‍රී ලංකාවේ දැනුම් මට්ටම ඉහළද? ශ්‍රී ලංකාවේ වැඩිහිටි සාක්ෂරතාවය ජනගහනයෙන් 96.3%ක්. සතුටු වෙන්න පුළුවන් නේද? හැබැයි මේ කියන්නේ ලිවීමට කියවීමට තිබෙන හැකියාව ගැනයි. සාක්ෂරතාවය ගැන කතා කරවට අපේ ප්‍රවීණ ශිල්පියෙකු වන ආචාර්ය ජයලාල් රෝහණ වරක් රූපවාහිනී සාකච්ඡාවකදී කියු දෙයක් මගේ මතකයට එනවා.
සාක්ෂරතාව කියන එක කියන්නේ දෙයක් තේරුම් ගැනීමේ හැකියාව. දැන් වෙනකොට අපේ විශ්වවිද්‍යාලවල අපිත් එක්ක ඉගෙන ගත්ත සමහරු ඉන්නවා ලොකු ආයතනවල නිලධාරි මහතුරු. මම මේ කතා කළොත් හසන්ත මහත්මයාත් එක්ක දැන් අපි කියමු අපිට ඩයස් මහත්මයා ඇවිල්ලා තියෙන අපිට කියන්නේ මෙතන මේ ඩ්‍රම් එක ගත්තාම මේක ගැට බැරෙන්නේ නේද? එහෙම I don't know. මම කියන්නේ මන්ට ওই වගේ කතා කරුවාම මාර ලොකුයි. දැන් එකෙනෙකුට මෛත්‍රී වගේ කතා කරලා මෙලකල මං හරි ආසයි ජයලාල් මේ ලිංග වලින් වතුර බන්න බට් මම එහෙම කිව්වහම මාර ලොකුයි. මං කියන්නේ මේකට සාක්ෂරතාව නෙමෙයි, මේකට කියන්නේ අමු ගොංකම. එහෙම කිව්වහම හොඳයි. ඒ කියන්නේ අපි පිටින් වැටෙන මොනවා හරි දෙයක් තියෙනවා නම් ඩූංගල් අල්ලගන්න මහා දූපත් වැසි ටිකක් අපි මං කියන්නේ ඒ මොළ ටික සුද්ධ වෙන්න ඕන.
I am the one who is the one.
දැන් අපි බලමු අපේ සාහිත්‍යයේ බුද්ධිය ගැන බුද්ධිමතුන් ගැන මොනවද ලියවී තිබෙන්නේ කියලා. ආදිකාලීන සිංහලයන් සම්පූර්ණයෙන්ම වාගේ බෞද්ධයින් අතර 550 ජාතකය අපේ අග්‍රගන්‍ය සාහිත්‍ය කෘතියක්. 550 ජාතකය බුදුදහමේ ත්‍රිපිටකයෙන් සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ කොටසක් ලෙස සැලකෙන ධර්ම ග්‍රන්ථයක්. ඇත්තෙන්ම මේ ජාතක කතා සමූහය ඉන්දියාවේ නිර්මාණය වුණු සාහිත්‍ය කෘතියක්. මේ කෘති එක කාලයක ලියවුණු කතා නොව අවුරුදු 2300කට පමණ පෙර පටන් කාලයක් තිස්සේ වරින් වර එකතු වුණු කතා සමූහයක්. බුදුන් වහන්සේගේ පෙර ආත්ම භාවයන්හි උපත් විස්තර කරමින් යම් යම් ධර්ම කාරණා කියා දීම තමයි මේ ජාතක කතාවල පරමාර්ථය. බෝධිසත්වයන්ගේ පෙර ආත්මවලදී බුද්ධිය ප්‍රකට කරමින් උන්වහන්සේ කටයුතු කළ ආකාරය මේ කතාවල දැක්වෙනවා. මේ අතරෙනුත් උම්මග්ග ජාතකය තමයි විශිෂ්ටතම ජාතක කතාව.
මියුනු නුවර වේදේහ රජතුමාට සේවය පිණිස සිටි පඬිවරුන් 5 දෙනා අතරින් විශිෂ්ටතම බුද්ධිමතාවගේ මහෞෂධ පඬිතුමා. ඒ බෝධිසත්වයන් වහන්සේගේ පූර්ව ජන්මයක්. මහෞෂධ කුමාරයා කුඩා කාලයේ පටන්ම තම බුද්ධිය ප්‍රකට කළා. තමන්ගේ සෑම ක්‍රියාවකින්ම ඒවාව ඔප්පු කළා. උම්මග්ග ජාතකයේ එන මේවා දැක්වෙන්නේ මහෞෂධ පඬිතුමාගේ ප්‍රශ්න විසඳීම් හැටියට. මේ කතාව බලන්න. එක් කාන්තාවක් තමන්ගේ දරුවා නහවා පොකුණ අසල තබා දියනෑමට ගියා. ඒ අතර යක්ෂණියක් ගැහැණු වේශයක් ගෙන පැමිණ අර දරුවා පැහැරගෙන යන්න පටන් ගත්තා. කාන්තාව ගැහැණු වේශගත් යක්ෂණිය පසුපස එලවාගෙන ගොස් අල්ලා ගත්තා. මහෞෂධ පඬිතුමාගේ සේවකයන් ඔවුන් 2 දෙනා පඬිතුමන් හමුවට රැගෙන ආවා. පඬිතුමා බිම ඉරක් ඇඳ ඒ මැද දරුවා තබා දරුවාගේ අත් දෙක යක්ෂණියටත් දෙපා කාන්තාවටත් දී දරුවා ඇද ජයගන්නා ගැහැණියට දරුවා හිමි බව ප්‍රකාශ කළා. යක්ෂණිය අනුකම්පා විරහිතව දරුවා අදින විට සැබෑමව දරුවා අතහැරියා. පඬිතුමා සැබෑමවට දරුවා බාර දුන්නා. මේ කතාව ඔබට හොඳට හුරු පුරුදුයි නේද? ඔව්, මේ කතාව තමයි හෙන්රි ජයසේනයන්ගේ හුණුවටේ කතාව වේදිකා නාට්‍යයට පාදක වුණේ. හුණුවටේ කතාව ජර්මන් නාට්‍ය රචකයෙකු බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ ද කොකේසියන් චෝක් සර්කල් නාට්‍යයේ අනුවර්තනයක්. එතනදී අසඩක් නම් විනිසුරුවරයා සැබෑමවට දරුවා ලබා දෙන්න භාවිතා කළෙත් මෙවැනි බුද්ධිමත් උපක්‍රමයක්. බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් කොහෙන්ද මේ දරුවන් බෙදාගන්න කතාව හොයාගන්න ඇත්තේ? මේ හා සමානම කතාවක් හීබ්‍රූ බයිබලයේ තියෙනවා. දරුවක බෙදාගන්නට මේ අයුරින්ම දෙපැත්තට ඇද්ද කාන්තාවන් 2 දෙනෙකුගෙන් සැබෑ මව තෝරා ඇයට දරුවා බාර දෙන්න සොලමන් රජතුමා කටයුතු කළා. ඒ චරිත තම ප්‍රඥාව බුද්ධිය මෙහෙවා කටයුතු කරමින් යුක්තිය ඉෂ්ට කරපු ආකාරය තමයි මේ හැම කෘතියකින්ම පෙන්නුම් කරන්න කියන එක දැන් ඔබට පැහැදිලි ඇති.
මොකද කටු පියාගෙන යන්නේ? කියාපන් සිංදුවා. යුද්ධෙට මං ගියා ගෑනි ගෙදර තියා. යුද්ධෙට මං ගියා ගෑනි ගෙදර තියා. මගේ යාළුව මං එන තුරු උන්ද මලා ගයි නිරතුරු. මගේ යාළුව මං එන තුරු උන්ද මලා ගයි නිරතුරු.
හදවතට එකඟව සහ මොළයට එකඟව කටයුතු කිරීම ගැන අපි කතා කරා. ඒ කියන්නේ තාර්කිකව සිතීම අත්හැරලා හිතේ කැමැත්ත අනුව වැඩ කිරීම ගැන. නමුත් එහෙම වෙන්නම ඕනද? නැහැ. හැඟීම් වලට බරව වුණත් තාර්කිකව වැඩ කළ හැකි. ළඟදී ඉහළ කොත්මලේ ජලාශයේ ගිලෙන්නට ගිය තරුණියක වේරා ගැනීමට පැන්න තරුණයෙකු දියේ ගිලීමේ ගිය පුවත ඔබ අසන්නට ඇති. පසුව ඒ අසල සිටි තලවකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා ජලාශයට පැන දෙදෙනාම ගොඩට ගෙනාවත් තරුණයා බේරාගත හැකි වුණේ නැහැ. ඔබ දන්නවා ඇති දියේ ගිලෙන්නට යන අයෙකු තමා වෙතට පැමිණෙන ඕනෑම කෙනෙකුව වැරෙන් බදා අල්ලා ගන්නා බව. එවිට ඒ බේරා ගැනීමට පැමිණි තැනැත්තාට කිසිවක් කරගත නොහැකි වෙනවා. බුද්ධිමත් කෙනෙකු කරන්නේ ගිලෙන්නාට තමාව සිර කරගත නොහැකි ආකාරයට ඒ තැනැත්තා අල්ලා ගැනීමයි. සමහර විට කෙස් වැටියෙන් හැඟීමට සහ බුද්ධියට අනුව කටයුතු කිරීම ගැන මෙවැනි පුවත් ඔබ කෙලවරක් නැතුව අසා ඇති නේද?
වරක් කොළඹ කොම්පඤ්ඤා වීදියේ කාන්තාවක් තමාගේම දරුවා පහර දී මරා දැමීමේ චෝදනාව යටතේ අක්බර් නම් වූ මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිටට පමුණුවනු ලැබුවා. පොලිසියෙන් කියා සිටියේ ඒ කාන්තාව තම දරුවා ගේ කණුවක බැඳ පහර දී කණුවේ ගැටගසා තැබූ බවත්, පසුව බලන විට දරුවා මැරී සිටිනු සොයාගත් බවත්ය. මහේස්ත්‍රාත්වරයා නඩු විභාගයේ අත්හිටුවා ඒ අපරාධයේ සිදු වූ තැන බලන්න ගියා. ඒක කුඩා පැල්පත් නිවසක්. දරුවා ගැටගසා තිබුණු බව කී කණුවට තට්ටු කර බැලූ විනිසුරුවරයා ඒ කණුව කඩන්නට නියම කළා. පොලිසිය වහලයට මුක්කුවක් තබා අර කණුව කඩා දැම්මා. ඔවුන්ට දකින්ට ලැබුණේ ඒවන විටත් කණුව තුළ වක ගැසී සිටි විෂඝෝර සර්පෙක්. සිදුවන්නට ඇත්තේ කුමක් දැයි දැන් ඔබට පැහැදිලි ඇති. දරුවා අධිරාගියේ කණුවේ බැඳ සිටියේදී එහි තිබුණ සිදුරකින් සර්පයා දෂ්ට කර තිබුණා. දරුවා මියගොස් තිබුණේ සර්ප විශ්ෙන්. එකල පැවති යුද වාතාවරණය නිසා සමහර විට පශ්චාත් මරණ පරීක්ෂණ නොපැවැත්වෙන්න ඇති. ඒ කාන්තාව නිදහස් කරනු ලැබුවා. මේ අන්දමට සිතන්නට බුද්ධියක් විනිසුරුවරයාට ලැබුණේ කොහොමද? ඔහුම ප්‍රකාශ කළා මවකට තමාගේම දරුවා කණුවක බැඳ මැරෙනතුරු පහර දීමට හැඟීමක් ඇති විය නොහැකි බව. ඒ නිසා ඔහු තීරණය කළ අපරාධ ස්ථානයේ බලන්නට යන්න. හැඟීම සහ බුද්ධි අපූර්ව සංකලනයක් නේද? නීතිපති වරයෙකු ලෙසත් සේවය කළ මේ මහේස්ත්‍රාත්වරයා, එනම් මාස් තාජුන් අක්බර් මහතා, 1920 ගණන්වල විශ්වවිද්‍යාල කොමිසමේ සභාපතිවරයෙකු වශයෙන් 1928 දී කළ නිර්දේශයක් අනුවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අද තිබෙන තැන ඒ ස්ථානයේ පිහිටවල තියෙන්නේ. පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට උසස් වීම ලද ඒ බුද්ධිමත් විනිසුරුවරයාට ගෞරවයක් හැටියට පාරක් පවා නම් කර තිබෙනවා. අද ඔබ දකින කොළඹ කොම්පඤ්ඤා වීදියේ ජස්ටිස් අක්බර් මාවත එයයි. අද ඉන්න විනිසුරන් කී දෙනෙකු ගැන හුණුවටේ අසඩක් ගැන කතා කරන ආකාරයෙන් හෝ අක්බර් විනිසුරුවරයා ගැන කතා කරන ආකාරයෙන් අද කතා කළ හැකිද?
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සතියේ සෑම වදාදාවකම පස්වරු 8:15ට ඕක්ලන්ඩ් නුවර සිට ගුවනට මුසුකෙරෙන ජන්මභූමි සතියේ සාර සංග්‍රහයටයි. FM 104.6 ඔස්සේ විකාශනය කෙරෙන මෙම වැඩසටහන පුරා මාසයක් මුළුල්ලේ අන්තර්ජාලයේ රඳවා තැබෙන නිසා www.planetaudio.org.lairak ජන්මභූමි යන වෙබ් අඩවිය ඔස්සේ ඊට සවන් දීමට හෝ ඩවුන්ලෝඩ් කර ගැනීමටද පුළුවන්.
පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංගමය නව ශ්‍රීලන්ත ශාඛාව මගින් කොවිඩ් මර්ධනයේදී වෛද්‍ය පරීක්ෂණ සඳහා යොදාගත හැකි රොබෝ යන්ත්‍රයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සහාය ඇතිව නිපදවා මහනුවර ජාතික රෝහලට පරිත්‍යාග කරනු ලැබුවා. මේ අවස්ථාව ගැන ශ්‍රී ලංකාවේ රූපවාහිනී පුවතක කොටසක්.
කොවිඩ් ආසාදිත රෝගීන්ගේ හා ආසාදිත නොවන සියලුම රෝගීන්ගේ දත්ත හා ඔවුන්ට අවශ්‍ය ආහාර බෙහෙත් වර්ග ආදී සියලුම කටයුතු සාර්ථකව කළ හැකි රෝබෝ යන්ත්‍රයක් ලබා දීම අද මහනුවර ජාතික රෝහලේදී සිදු කරුණා. මෙය පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව හා ආදිශිෂ්‍ය විද්‍යාර්ථීන්ගේ නව ශ්‍රීලන්ත එකමුතු විසින් නිෂ්පාදනය කර තිබෙනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංගමයේ නව ශ්‍රීලන්ත ශාඛාවට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ ගෞරවය අපි පුද කරමු. මේ තවත් එවැනි පුවතක්. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සභාපති රොෂාන් මනම්පේරි මහතා කොවිඩ් 19 කාලය තුළ දුෂ්කරතාවලට මුහුණ පෑ සේවාදායකයින්ට නැත්නම් සේවාලාභීන්ට උපරිමයෙන් කැපවී උදව් උපකාර කළ හේතුවෙන් ඔහු ගැන ASB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරිනිය දක්වාම ප්‍රශංසාත්මක ඇගයුම් ලැබී තිබෙනවා. ඒ ගැන ASB බැංකුවේ වෙබ් අඩවියත් සඳහන් කර තිබුණා. බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරිනිය නැත්නම් CEO මනම්පේරි මහතාට පෞද්ගලිකවම කතා කොට ස්තුති කර තිබෙනවා. එසේ ඇගයීමට ලක් කරනු ලැබ ඇත්තේ මුළු නව ශ්‍රීලන්තයෙන්ම 3 දෙනෙක් පමණයි. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සුබ පැතුම් අපි රොෂාන්ට පිරිනමන්නේ ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔහු ලබන ගෞරවය අප කාටත් ආඩම්බරයක් වන නිසයි.
එක්සත් ශ්‍රී ලංකා සංගමයේ වෙබ් අඩවිය ඔබේ ප්‍රයෝජනය සඳහා දැන් සක්‍රීයව පවතින බව අපි දැනුම් දෙන්නේ මහත් සතුටින්. www.uslaauckland.net.nz යන වෙබ් ලිපිණයෙන් ඔබට පුළුවන් අපේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. ඔබට මේ හරහා සංගමයේ සමාජිකත්වය ලබා ගන්න පුළුවන්. ඔබේ හැකියාවන්, ඔබේ දරුවගේ හැකියාවන් ලොවට කියන්න. ඔබේ විශේෂ තොරතුරු ලොවට කියන්න. ඔබේ අදහස් වෙබ් අඩවියේ සටහන් කර අපට එවන්න. ඔබේ දරුවන්ගේ නිර්මාණ ඊමේල් මගින් සංගමයේ ලේකම් රසිකා සුභසිංහ මහත්මිය වෙත යොමු කරන්න. අපි ඒවා ලෝකයට ගෙන යන්නම්. ඇගෙනිල ඊමේල් ලිපිනය secretaryusla17@gmail.com.
අපි දැන් පූර්වාපර සංදි ගැලපීමක් කරමු. අපි වැඩසටහන පටන් ගත්තේ බුද්ධි පාවිච්චි කිරීම ගැන. අද ලංකාවේ දේශපාලනඥයන් බුද්ධිමත්ව කටයුතු කරන්න කියමින් ජනතාවට දෙන උපදෙස් ගැන සඳහන් කරමින්. දැන් කවුරුත් ප්‍රධාන පක්ෂවලින් සහ කණ්ඩායම් වලින් මහමැතිවරණයට ඉදිරිපත් කරන්නේ කවුද කියලා ලයිස්තු හදලායි තියෙන්නේ. නොයෙකුත් විවේචන ඉදිරිපත් වෙනවා ඒ ලයිස්තු වල ඉන්න අය පිළිබඳව. මේ ඉන්නේ පරණ කට්ටියමනේ, උන් සේරම හොරුනේ කියලා බොහොම දෙනෙක් කියනවා. කවුද එහෙම කියන්නේ? හිටපු නියෝජ්‍ය අමතිවරයෙක් වෙන රංජන් රාමනායක මහතා කියපු මෙන්න මේ කතාව බලන්න.
යමක් උණටිගේ කෑ ගැහුවට හැමදෑම තෝරු මෝරු තල්මසු බේරිලා අහිංසක කොහේ හරි අර මිටිදැනින් වතුර ගලන් යනවා වගේ පොඩි හාදෙක් තමයි අහුවෙන්නේ. කවදාවත් ලොකු මුතෝරෙක් මෝරෙක් අත්තනගුඩ ගන්නේ නැහැ කියන මතය ජනතාවගේ හිතේ පළපදියක් වෙලා තියෙන ඉඳ තමයි ජනතාව කියන්නේ. මම තමයි ඒක මුලින්ම පාර්ලිමේන්තුවෙත් කිව්වේ. මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්නේ කවදද? කවදද ලිෆ්ට් එකක් හිර වෙලා මැරෙන්නේ? කවදද පාර්ලිමේන්තුවට අකුණක් ගහන්නේ? කවදද කට්ටියටම වෙඩි තියලා දාන්නේ එකෙක් එන්නේ නැද්ද? මේ වගේ වෛරයෙන් ජනතාව ඉන්නේ. කවදාවත් නීතිය යුක්තිය හරියට ඉෂ්ට වෙන්නේ නැති හින්දා කියන එක ඒ වේදනාවෙන් ජනතාව වින්නේ. අමුලස්සනාඩෝද මන්ත්‍රීතුමනි,
ඔබටත් අහන්න ලැබිලා ඇති හිටපු මැතිමතිවරුන් ඇතුළු දේශපාලඥයන් කියන සමහර කතා. ඒව ඇහෙනකොට ඔවුන්ගේ බුද්ධිය ගැන කනගාටු හිතෙනවත් ඇති නේද? ඔවුන් කවුරුත් ජනතාව රවට්ටන්න දරන උත්සාහය තේරුම් ගන්න නම් විශාල බුද්ධියක් අවශ්‍ය වන්නේ නැහැ. හැම පක්ෂයකම අය ඔවුනවුන්ට චෝදනා කරගන්නවා. ආගමික නායකයින් සහ සමාජ ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක් ජනතාවට කියනවා බුද්ධිය පාවිච්චි කරලා හොරුන් වංචනිකයින් නොවන අය තෝරා බේරාගෙන පත් කරගන්න කියලා. මට මතක් වෙනවා කොළඹ දිසාපතිවරයෙකු ලෙස සේවය කළ ආචාර්ය පී.ඒ.ටී. ගුණසිංහ වරක් කියූ අපූරු කතාවක්. කොළඹ මැතිවරණයක තරඟ කළ එක අපේක්ෂකයෙක් හිටියා. අංගුට මානසික රෝහලේ කාලයක් නේවාසිකව සිට ආගෙනෙක්. අනික් අපේක්ෂකයන්ට ලොකු මදිකමක් වුණා එවැනිකු තරඟ බිමේ සිටීම, එවැනි කෙනෙකු සමග තරඟ කිරීම. ඒ නිසා ඔවුන් දිසාපතිවරයාගෙන් ඉල්ලා සිටියා පුළුවන් නම් අර අපේක්ෂකයව තරඟ බිමෙන් ඉවත් කරවන්න කියලා. ගුණසිංහ මහතා ඒ අපේක්ෂකයා තමන් හමු වෙනා වෙලාවක සුහද කතාබහකින් පස්සේ කිව්වලු, ඔබ මානසික රෝහලේ සිටිය කරුණ මැතිවරණයේදී ඔබට අවාසියට සිටින්න පුළුවන් නේද කියලා. ඒ අපේක්ෂකයා ගත්කරටම කිව්වලු, දිසාපතිතුමා, මම අනුගොඩින් එනකොට විශේෂඥ වෛද්‍යවරු සහතික කළා මගේ සිහි කල්පනාව ඉතාම හොඳ බව, මට කිසිම පිස්සුවක් නැති බව. ඔය මායක තරඟ කරන එකෙකුටවත් එහෙම සහතිකයක් තියෙනවද කියලා. කතාව ඇත්තනේ නේද?
ජීවිතේ කැප කරලා ඉවරණි දිනොබලා ගමටම වැඩ කරලා සෑමටම සෙත සදලා
දුන්නත් ඉතින් එදා මනාප නැතුව මෙදා වැරදිලා අපේ මැතිතුමා
ගමටම වැඩ කරලා සෑමටම සෙත සදලා වැරදිලා අපේ මැතිතුමා
ඒ පාර උඩින් දින්නේ මං මේ පාර අපත් නෑනේ බං මොකද්ද කරපු වරද මං
සිඤ්ඤෝරේ
කියදේ ගියාවේ කරදුනේ මං නැති උනේ මං උඹලට නං මොකද ඉතින්
සිඤ්ඤෝරේ
ලබන සැරේ අපි දෙමු කුබැටේ
ඒ පෙරලත් කතිරෙ නෑ මට
ගියාවේ
පැරදුනේ මං නැතිවුනේ මං උඹලට නම් මොකද ඉතින්
සිඤ්ඤෝරේ සිඤ්ඤෝරේ සිඤ්ඤෝරේ
ලබන සැරේ අපි දෙමුකෝ බැටේ
අපි පසුගිය වතාවේ කිව්වා පැරණි සිංහල ගීත කීපයක් හා ඒවාට පාදක වුණු මුල් ගීතත් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව. කාල වේලාව මදවුවත් අපේ පොරොන්දුව ඉටු කිරීම සඳහා 1956 දී තිරගත වුණු දොස්තර චිත්‍රපටියෙන් උපුටාගත් මේ මිහිරි ගීය අපෙන් ඔබට. මා කලින් වතාවේද සඳහන් කළ පරිදි පැරණි සහ නූතන සිංහල ගීත දහස් ගණනක අඩංගු ගී අරණ නම් වූ වෙබ් අඩවිය පවත්වාගෙන යන රුක්මන් නාවටුන්නුගේ සහාය මට ලැබුණා. හිතවතුනි අපට වෙන් වී ඇති කාලය දැන් කෙමෙන් කෙමෙන් ගෙවිගෙන යනවා. අද වැඩසටහනේදී කතනෙන් සහාය වුණා චන්ද්‍රා ගුණසේකර සමඟ රූපා මල්ලිකා ගොඩිකාර ආරච්චි. පිටපත සහ වැඩසටහන් පෙළ ගැස්ම සඳහා සහාය වුණා ජී.එස්. පෙරේරා. තාක්ෂණික මෙහෙයුම සමඟ එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් ජන්මභූමි අද නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මා උපාලි ගුණසේකර. ලබන සතියේ නැවත හමු වෙමු. ආයුබෝවන්. ඔබ සැමට සුබතර රාත්‍රියක්.
ඒ සබා උන්සේ කහ දරා
क्यों हमें बेकरार कर दिया, ऐ सबा उनसे कह जरा क्यों हमें बेकरार कर दिया।
दिल हमारा जैसे प्यारा क्या बुझी तुम पे ये निसार कर दिया। दिल हमारा जैसे प्यारा क्या बुझी तुम पे ये निसार कर दिया।
ऐ सबा उनसे कह जरा तू हमें बेकरार कर दिया। जिंदगी तुम नहीं तो जिंदगी नहीं,
चांदनी तुम नहीं तो चांदनी नहीं।
जिंदगी तुम नहीं तो जिंदगी नहीं,
चांदनी तुम नहीं तो चांदनी नहीं।
सब नजारे ये पुकारे तुमने ही बहार को बहार कर दिया।
ऐ सबा तुमसे कह जरा क्यों हमें बेकरार कर दिया।
कह जरा सनम हमको तुमसे प्यार है,
कह दिया सनम हमको तुमसे प्यार है।
कह जरा सनम दिल पे दिल निसार है,
कह दिया सनम।